Honorable Shyam Sema Singha, you have 12 minutes.
Garu Niyojakarika Sabha Sabhapathumani Ada Mudala Matyanse Yatate Panath Kipayak Sambandhayen Katha Kirimata Labima Pilibandawa Satutu Wenawa Visheshayenma Ada Mudala Amathiwaraya Hatiyata Garu Basil Rajapaksha Mathuma Ape Rate Aarthike Tattwayat Ewageema Api Muhuna Deela Thiyena Abiyoga Pilibandawa Ita Vihurthawa Me Sabhawedi Prakasha Kara මම හිතනවා අපේ රටේ ආර්ථික අභියෝග තියෙනවා වගේම අපි ඒ කළමනාකරණය කිරීමට රජයක් හැටියට දරපු උත්සාහය මේ වෙනතේ ආර්ථිකය අනවශ්‍ය වියදම් කපා හැරලා අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් පමණක් ඒ වියදම් දරලා ගෙන යන කළමනාකරණය සම්බන්ධනොත් අපි විශේෂයෙන්ම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මොකද මේ පනත් ගෙනෙන අවස්ථාවේදී විරුද්ධ පක්ෂයේ කතා කරේ ඕ නිතරම මාධ්‍ය ඉස්සරහා කතා කරන්නේ මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ආර්ථිකයට බලපෑමක් ආවා කියලා. හැබැයි අපි ඉතා පැහැදිලිව කියන්න ඕනි මේ ආර්ථිකයේ ප්‍රධානතම කඩාවැටීම එන්නේ 2015 අවුරුද්ද. 2015 19 කාලය තුල ආර්ථිකයේ මේ වගේ කඩාවැටෙන තැනකට අරගෙන ගියේ නැත්තම් කිසිම සලස්මක් නැතුව එදා යහපාලන ආණ්ඩුවට උදව් කරපු අයට හිතුමතේ වාසිසහගත විදියට කටයුතු කරේ නැත්නම් අද COVID-19 වසංගත තත්ත්වය තුළ අපි ආර්ථික අභියෝගයකට මුහුණ දෙන්නේ නැහැ. 2015-19 කිසිම අභියෝගයක් නැතුව තමයි එදා අමාරුම කාලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගොඩනගපු ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තා. ඒ හින්දා අපි 2019 බාර ගනිද්දී ඉතාම දුර්වල ආර්ථිකය ඉතාම දුර්වල මහ බණ්ඩාගාරයක් බාර අරගෙන මාස කිහිපයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට කරද්දී අපි COVID-19 වසංගත තත්ත්වයට මුහුණ දුන්නා. මේ වෙනකොට විතරක් මේ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ගණනේ කළ හැකි වේදම් දිහා බැලුවොත් අපි 2020 සහ 21 අවුරුදු වලට බිලියන 350කට ආසන්න අතිරේක මුදලක් වේදම් කරලා තියෙනවා. මේ රටේ සියලු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු වගකීම් ඉටු කරන්න ආණ්ඩුව කිසිම අවස්ථාවක පැකිලුන්නේ නැහැ. එහෙනම් අපි මොන අභියෝග ආවත් මේ රජය ඉතාම ශක්තිමත් වූ ඉදිරියට යනවා වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අත්‍යවශ්‍ය සේවා සැපීමේදී කිසිම මුදල් කප්පාදුවකට අපි ලක් කළා නැහැ. අපි බිලියන 800ක් අවුරුද්දකට රාජ්‍ය සේවකයන් වෙනුවෙන් වැඩුම් ගෙවනවා. අපි විශ්‍රාම වැඩුප් වෙනුවෙන් බිලියන 300කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවනවා. මේ කිසිම දෙයක් මේ අවුරුදු එකහමාරක කාලය තුළ කිසිම කප්පාදුවකට ලක් කළේ නැහැ. අර තියෙන අභියෝගත් මේ තියෙන වියදුණුත් අපි කළමනාකරණය සිදු කළා තියෙනවා. ඒ වගේම අද ගෙන එන පනත් සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂයේ විවිධ මත ප්‍රකාශ කරා. මේ බදු සමා පනත් මේ ඉදිරිපත් වෙන පළවෙනි අවුරුද්ද නෙවෙයි අපේ රටේ. අපේ රටේ 1964 ඉඳලා 1971 1989 1992 ඊළඟට 93 97 98 2002 2003 මේ කියන අවුරුදු වල මේ වගේ බදු නොගෙවන කණ්ඩායම් බදු ගෙවන දැලට යොමු කිරීම සඳහා විවිධ උපක්‍රම විවිධ ආණ්ඩු අනුගමනය කරලා තියෙනවා. මේක අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ දියුණුම රටක් හැටියට සැලකෙන ඇමරිකාවේ ඉඳලා අනෙක් සියලුම රටවල් අනුගමනය කරලා තියෙන ප්‍රතිපත්තියක්. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ විපක්ෂය කියන විදිහේ මේ නීත්‍යානුකූල නොවන මේ ත්‍රස්තවාදී තහනම් සංවිධානවල මුදල් කිසිම බාධාවකින් තොරව රටක් ඇතුළට ගෙන ඒම නෙමෙයි. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ රාජ්‍ය ආදායම ඉදිරියට ගෙන යන්නත් ආයෝජනය සඳහා තවත් පියවරක් ලැබීම වෙනුවෙනුත් මෙතෙක් රටේ දැනුවත් කළ නැති කණ්ඩායම් මේ බදු ගෙවන දැල ඇතුළට අරගන්න එක. එහෙම නැතුව එකට විකල්පයක් තියෙනවනම් ඒ විකල්පය ගැන සාකච්ඡා කරන්න ආණ්ඩුව විපක්ෂයේ සූදානම් නම් අපි ආණ්ඩුවක් හැටියට ඒවා සාකච්ඡා කරන්න සූදානම්. එහෙනම් අපි දකිනවා ලෝකයේ අනික් රටවල් වගේම ලංකාවේත් මීට පෙර අනුගමනය කරපු ක්‍රමවේදයක් යටතේම අපි නැවත මේ බදු සමා පනතක් අරගෙන එන්නේ ඇම්නිස්ටි බිල් එකක් අරගෙන එන්නේ අවුරුදු 17කට පස්සේ කාර්යසභා සභාපතිතුමනි ඇම්නිස්ටි බිල්ස් නිතර හැම අවුරුද්දෙම අරන් එනවා නම් ගැටලුවක් තියෙනවා. හැබැයි අපි අරගෙන ඉන්නේ අවුරුදු 17කට පස්සේ කියන එක අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ. ඊළඟට හර්ෂිත සිල්වා මන්ත්‍රීතුමා එතුමා හැමදාම මේ දේ කරනෝ බොරු නිතරම කතා කරලා බොරු මතයක් දේශීයවත් ජාත්‍යන්තරවත් පතුරවල එතුමා එතනින් එළියට යනවා. එළියට ගිහිල්ලා එතුමාගේ මතය ජාත්‍යන්තරයට අරගෙන යන්න උත්සාහ කරනවා. දැන් අද මම දැක්ක හර්ෂිත සිල්වා මන්ත්‍රීතුමා කතා කරද්දි එතුමා මේ මුදල් විශුද්ධකරණය මලින් රන්ඩරින් පිළිබඳව කතා කරා. ටෙරරිස් ෆයිනෑන්සින් ගැන කතා කරා. හැබැයි අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනි අපේ රටේ අංක 2005 අංක 25 දරන Convention on the Suppression of Terrorist Financing Act that will not be removed so nobody can bring in money like that. Then on the other part, number 5 of 2006 Prevention of Money Laundering Act will not be removed. These acts are applicable. So we want to tell Honorable Harshita Silva that it's always better to give ideas, but it is not good to give false ideas. He was talking to the international community. So all these news which were circulating on Sri Lanka in certain media stations with regards to the economic crisis in Sri Lanka would have been, certain information would have been given by Honorable Harshita Silva, which I think shouldn't be done at a crisis situation like this, where the entire world is facing the pandemic. එයින්ද අපි නැවතත් කියන්න ඕනි මේ අපි ආණ්ඩුවක් හැටියට ගත්ත සෑම තීන්දුවක්ම අපේ රටේ පවතින නීති පද්ධතිය තුළත් අපේ රටේ රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම සඳහා ගත්ත තීන්දුව කියන එක ඉතාම පැහැදිලිව කියන්න ඕනි. ඊළඟට ගරු කාර්යක සභා සභාපතිතුමනි, මේ රටේ නිෂ්පාදනය වෙනුවෙන් ආණ්ඩුවක් හැටියට අපි විශාල සේවයක් කළ තියෙනවා. අපේ රටේ කෘෂිකර්මාන්තයේ ඉඳලා කර්මාන්ත සේවාංශ මේ සියල්ලම ශක්තිමත් කරන්න ආණ්ඩුවක් හැටියට අපි සේවාවක් කළ තියෙනවා. අපේ රටේ ආනයන අපනයන පරතරය වර්ෂ ගණනාවකට පස්සේ ක්‍රමානුකූලව අඩු වෙනවද? අපේ රටේ නිෂ්පාදනය ක්‍රමානුකූලව වැඩි වෙනවා. මේ මොන අර්බුදකාරී තත්ත්වයක් තිබ්බත් අපේ රටේ අපනයනවලට නිෂ්පාදන ක්‍රියාවලියට කිසිදු ආකාරයක බාධාවක් වෙන්න ආණ්ඩුවක් හැටියට අපි කටයුතු කරේ නැහැ. දැන් වෙලාවකට විරුද්ධ පක්ෂය කියනවා රට වහන්න ඕනි කියලා. ඊළඟ දවසේ ඇවිල්ලා කියනවා රට වැහුවාම මෙච්චර දේවල් වෙනවා රට අරින්න ඕනි කියලා. මොකද්ද උන්ගේ පැහැදිලි ස්ථාවරය කියන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. පැහැදිලි ස්ථාවරයක් නැහැ. ආණ්ඩුව ගන්න තීන්දුව මොකද්ද? ඔවුන්ගේ විපක්ෂයේ ස්ථාවරය තමයි ඒ තීන්දුවට විරුද්ධ මතයක් දැරීම. එහින්ද අපි රජය හැටියට මේ රටේ එක පැත්තකින් ඉහළ ආදායම් ලබන කණ්ඩායම් කඩාවැටෙන්න ඉඩ ලබා දෙන්නේ නැහැ. අනික් පැත්තෙන් පහළ ආදායම් ලබන කණ්ඩායම් කඩාවැටෙන්න ඉඩ ලබා දෙන්නේ නැහැ. සුභ සාධන කටයුතු එක සතයකින්වත් අපි රජයක් හැටියට අඩු කරේ නැහැ. එක සතයක්වත් අපි රජයක් හැටියට අඩු කරේ නැහැ. ඒ වගේම අපි දැක්ක අපේ ආණ්ඩුවේ ඉතාම අභියෝගාත්මක කාලය තුළ මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩුව ගත්තාම අද මේ රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දක්වනවා කියන විරුද්ධ පක්ෂය අපි ඔවුන් විසින් කරපු වියදම් ගෙවීම සඳහා 2019 අවුරුද්දට ඔවුන් විසින් කරපු ගෙවීම් කිරීම සඳහා රුපියල් බිලියන 357ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ පාර්ලිමේන්තුවට 2020 අවුරුද්දේ පෙබරවාරි මාසේ මේ පරිපූර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කරාම එදා විරුද්ධ පක්ෂයේ හැසිරීම අපි දැක්කා. ඒ විරුද්ධ පක්ෂයේ හැසිරීම තමයි එදා ඔවුන්ගේ පරිපූර්ණ ඇස්තමේන්තුව භාවිත කරා එදා අපි සුළුතර රජයක් හැටියට අපේ ආණ්ඩුව වෙනස් කළා. මුළු රටම අකර්මණ්‍ය කරලා අපේ රටේ හැම ජන කොට්ටාසයක්ම ඉතාම අසීරු අඩියට අරගෙන යන්න. එහෙනම් එවැනි තත්ත්වයක් තමයි ඔවුන් ඇති කරේ. ඊළඟට මේ රටේ සිදුවෙච්ච මහා පරිමාණ බරපතල වංචා දූෂණ අද මේ රටේ ආර්ථික අර්බුදයට එක හේතුවක් වුණා. 2015 බලයට ඇවිල්ලා පෙබරවාරි මාසේ සිදුවෙච්ච මහා බැඳුම් කර පළවෙනි වංචාව, ඊළඟට ජූනි මාසේ සිදු කරපු පළවෙනි වංචාව, මේවා තමයි ක්‍රමානුකූල වාර්තික කඩාවැටීමට හේතු සාධක වුණේ. එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වත්මන් අග්‍රාමාත්‍යතුමා 2015 ඒ යහපාලනයට බාර දීපු ආර්ථිකයක් නැවත
Honorable Minister, you have 2 more minutes.
අපිට 2019 ලැබුණා නම් මේ වගේ කඩාවැටීමක් අභියෝගවලට අපිට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. හැබැයි මේ රටේ ජනතාව වාසනාවන්ත එදා වූ නිවැරදි තීන්දුවක් ගත්තා. එදා වුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව ජයග්‍රහණය කරවලා මේ ඇති වෙලා තියෙන ඇති වෙන්න යන මේ මහා භයංකාර අභියෝග වලින් ඔවුන් පීඩාවට පත් නොවන තීන්දුවක් ගත්තා. එහිඳ COVID-19 වසංගතය මේ ඉන්නත්තරණය පිළිබඳව ලෝකයේ සහ ලෝකෙම විශ්වාස කරද්දී අපේ රටේ විරුද්ධ පක්ෂය තමයි ඉන්නත්තරණය පිළිබඳ අවිශ්වාසයක් ගොඩනැගුවේ. එන්නත් ගහන්න එපා කිව්වා, එන්නත් ගේන සල්ලි නෑ කිව්වා, ගේන එන්නත් වල යම් යම් සැකසංකා නිර්මාණය කරා. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට ඒ අභියෝග වලට මුහුණ දුන්නා. එහිඳ සැප්තැම්බර් මාසයේ අගවෙද්දී අපි ඉලක්කගත දැන් මේ වෙනකොට අපි ඉලක්කගත කණ්ඩායම් වලින් අපි සම්පූර්ණ ජනගහනය බැලුවොත් 160%කට වඩා පළවෙනි එන්නත ලබා දීලා තියෙනවා. අපි 140%කට වඩා දෙවැනි එන්නත ලබා දීලා තියෙනවා. එන්නත් දෙකම සම්පූර්ණ කරලා තියෙනවා. එහිඳ අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ ආර්ථිකයේ පිබිදීමක් අවසාන කාර්තුවේ සිට නැවත ඇති වෙනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොටම සකස් කරලා තියෙනවා. ඊළඟ ආයවැය ලේඛනය මේ ඇති වෙලා තියෙන බලපෑමට නැවතත් ධන ආර්ථිකයක් කරලා දැන් 2021 පළවෙනි කාර්තුව ගත්තොත් කරන නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි 104.3%ක වර්ධනයක් තියෙනවා. රට ඇරලා තිබ්බ කාලේ රට වහන්න ඉස්සෙල පළවෙනි කාර්තුවේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක 104.3%ක වර්ධනයක් තියෙනවා. මෙන්න මේකට තමයි මේ විරුද්ධ පක්ෂය පහර එල්ල කරේ. උන්ට සහයෝගය දක්වන කණ්ඩායම් එක්ක උන් බලපෑම් කරා, උද්ඝෝෂණ කරා. මොන රටේද මේ වගේ වසංගත තත්ත්වයක් තියලා උද්ඝෝෂණ කරන්නේ? මොන රටේද කරන්නේ? ලංකාව ඇර වෙන කිසිම රටක උනේත් නැහැ. ඊළඟට දේශපාලන වශයෙන් කිසිම දේශපාලන පක්ෂයක් වෙනත් රටවල ආණ්ඩුවකට විරුද්ධව කොවිඩ් ප්‍රවර්ධනය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරෙත් නැහැ. එයින්ද අපි ඒ අභියෝග වලට මුහුණ දුන්නා විතරක් නෙමෙයි, ඒ අභියෝග අපි ජයග්‍රහණය කරනවා විතරක් නෙමෙයි, එදා 2020 ඉඳලා අපි ක්‍රියාත්මක කරන්න තිබ්බ වැඩපිළිවෙළ 2021 ඉඳලා අපි ක්‍රියාත්මක කරන්න තිබ්බ වැඩපිළිවෙළ නැවතත් ශක්තිමත්
කරලා
ක්‍රියාත්මක කරලා කොවිඩ් දුවදරින් මේ රට මුදවාගෙන නැවතත් යහපත් ආර්ථික රටාවක් වෙත අරගෙන යනවා කියන කාරණාවත් ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable M.A. Sumandiran, you have 7 minutes.
Thank you, Honorable Deputy Chairman of Committees, for this opportunity to speak a few words on this occasion, particularly when the new finance minister is present and attentively listening to all the comments that are being made on the floor of this house. Before I get to the subject matter, I wish to place a request to the Honorable Minister of Finance. There is an urgent need for electric gas chambers for crematorium in the several districts in the north and east. We have only one in Jaffna, another one in Vavuniya. The other districts don't have. Batticlo does not have. So this request is to the minister, since he is personally present here. Several COVID deaths, they were not able to cremate those bodies according to COVID-19 rules in time, and that's causing a lot of problem. I would appeal to the minister to make funds available for construction of at least temporary gas chambers in these places. Also, it has been brought to my notice that out of 30 jail guards who were appointed to the Jaffna prisons, 20 have gone who speak only Sinhala. Now, this is an unsatisfactory procedure. I'm not very certain about the information. I just got this information. So, if the information is wrong, please forgive me. But I would urge the ministers to please look into this aspect as well. Coming to the matter that is before the House, the first observation that I want to make with regard to the finance bill that is being debated is that first time in the history of this country we have tax amnesty being declared through a legislation titled Finance Act. Previously, those bills said what it was. They were quite open. They said tax amnesty bill. or inland revenue, there were amendments made, inland revenue amendments. But here, some important issues as to what the objective of this act, I say, is being covered up by the title to the act, which is Finance Act. The second observation is, this amnesty that is being granted is not the first time, not the second time, not the third time. From the 1960s, several times these amnesties have been granted. This matter was discussed at length in the Public Finance Committee of Parliament, and all senior officials, I'm sure many of them are here in the box today, repeatedly said that they concede that you must not do it from time to time. Amnesties must never be given from time to time. It must be a one-off, and that's it. Because once a country gets used to the fact that after a few years, another opportunity will arise for amnesty, that encourages people to make money and not declare it. You might bring them into the tax net. That's a second justification that is made for tax amnesty. But the primary problem that we have in this country is that we don't have a proper mechanism to collect our revenue. Now, that is conceded by everybody. So without fixing that problem, there is no point.
Honorable Member, you have 2 more minutes.
Oh, then I'll get on to the 2 important issues. One is that in Section 7 of this Act, there is secrecy. Now, this is what we pointed out in court as well, where it said absolute secrecy and later official secrecy. Fortunately, in the Supreme Court, the Attorney General said they'll change the wording to absolute secrecy to official secrecy. But nevertheless, the concern remains, once you have this provision, then how that person came by that money, came by that taxable supply, can never be gone into. And although the speaker from the government ranks, just who preceded me, said that terrorist financing, money laundering, all of that is exempt from this. Yes, it says it is exempt from this. But money earned through those processes can be brought in. And you cannot go after that person on that account. And all you have to do is under Section 9 or Section 10, deposit. I'm sorry, not in Section 10, the previous section, deposit, Section 5, deposit in an account. You can take it out the next day. The justification is that money is coming into circulation, but it doesn't prescribe a minimum period for which that money must remain or invest in a property. You can invest in a property, sell
Honourable
it the
Member,
next day.
Please wind up.
Yes, I'm winding up. So this is not a desirable provision that is being made. The tax commission report of 2009 has recommended to the government not to do this, that this is doesn't bring in the desired results. The chairman of that commission is the present governor of the central bank. So I say, urge the minister to abandon this process that is called a tax amnesty. Country will lose, according to trade unions, revenue officers, trade unions, who have publicly said, which has
Honourable
not been
Member,
counted,
please
I'm
wind
finishing,
up.
Sir, which has not been counted, that 300 billion loss will be incurred by the country as a result of this act. And no government official has still countered that. Thank you.
Thank you. Honorable Minister Rohit Abeyagunawardena, you have 12 minutes.
Garu Sabhapati Tumani, Visheshayen Ada Garu Mudal Amatya Basil Rajapaksa Mathuma Visin Idiripat Karana Lada Mudal Amatyanse Mema Panath Kipe Sambandhayen අද අපි මේ රජය අපි බලයට පත්වෙලා ගෝඨාභය රාජපක්ෂ ඇතිකරු ජනාධිපතිතුමා 2019 නොවැම්බර් මාසේ බලයට පත්වුණාට පස්සේ රටේ ජනතාවගේත් මහත් වූ බලාපොරොත්තු හොදි බැඳගෙන තිබුණු අවස්ථාවක්. ගරු සභාපතිතුමනි, එවැනි අවස්ථාවකදී අපි කවුරුත් නොහිතපු විදිහට ගෝලීය වසංගතයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ ගෝලීය වසංගතයේදී එක පැත්තකින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු බලය විපක්ෂයට තිබිද්දී එතුමා ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරයා හැටියට විපක්ෂයක් ආණ්ඩුවක් හැටියට ඉඳද්දිත් ඒ අභියෝග රාශියට මුහුණ දුන්න අවස්ථාවක්. ඉන් අනතුරුව අපිට ගිය අවුරුද්දේ 20 අවුරුද්දේ මාර්තු මාසේ ඉඳන් අපි මේ ගෝලීය වසංගතයට අපේ රටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. එදා මෙදාතුර අපිට අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අභියෝග රාශිය අද දවස වෙනකොට මාස 18ක් දක්වා කාලයේ බවට පරිවර්තනය වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. මේ මාස 18ක කාලය තුල මේ අභියෝගයට මුහුණ දෙන අවස්ථාවේදී අපේ රජයේ නව මුදල් ඇමතිතුමා හැටියට 2021 අවුරුද්දේ ජූලි මාසයේ 8 වෙනිදා බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යාංශයේ අමාත්‍ය ධූරයේ බාරගත්තා. අපි දැන් ලංකා දේශපාලන ඉතිහාසයේ ඉතාමත්ම බැරෑරුම්ම ඉතාමත්ම ආර්ථික වශයෙන් අපි ජාත්‍යන්තරයේ සහ අපි හැම කෙනෙක්ම ඉතාමත්ම අසරණ භාවයකට පත් වෙලා තියෙන අවස්ථාවක තමයි මේ අභියෝගය අපේ නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා බාරගත්තේ. එතුමා බාරගෙන හෙට දවස වෙනකොට තමයි මාස දෙකක් වෙන්නේ එතුමාගේ මුදල් අමාත්‍ය ධූරය ලබාගෙන. මේ අභියෝගයක් බාරගත්තා. මේක රෝසමල් යහනාවක් නෙවෙයි. මේක විල්ලුද පලසක් නෙවෙයි. අභියෝග රාශිය. අද නිර්ලෝභීව එතුමා මේ පාර්ලිමේන්තුවේ මේ සභාවේ මේ පාර්ලිමේන්තු සැසිවාරයේ මංගල කතාවේදී නිර්ලෝභීව ප්‍රකාශ කරා. අපේ ආදාය අපේ වියදම්. ඒ වගේම විදේශ විනිමය තුල අපිට ඇති වෙලා අර්බුදකාරී තත්ත්වය අපේ ආදායම් දොරටු වැහිලා. අපේ ආදායම් දොරටු වැහිලා ගරු සභාපතිතුමා. ඒ වගේම තමයි වියදම් දොරටු වැරිලා. අපි වෙරදට වැඩිය අපිට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු නොවුණු විදිහට මේ කොවිඩ් තත්ත්වය තුල රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නවා. ඒ වෙනුවෙන් ඒ වගේ ටීම් ටික ඉදු කරන්න වෙනවා. ඒක මහා බැරෑරුම් කාර්යයක් බවට පරිවර්තනය වෙන්නේ මුදල් අමාත්‍යවරයා හැටියට අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් බල. ඉතින් අභියෝගය අපි බාරගෙන තියෙන රජයක් හැටියට. අද අභියෝගය බාරගෙන අද අපි දන්නවා අපිට එක පැත්තකින් ආදායම් මහිමි වෙලා වියදම් වැඩි වෙලා තිබුණත් අපි ඒක කළමනාකරණය කරගන්න වෙනවා. ඒ කළමනාකරගෙන කළ යුතුද වෙනවා. අපිට විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ මේ රටේ කොවිඩ් තත්ත්වය ඇති වෙලා තියෙන අවස්ථාවකදී අපිට ඒ වෙනුවෙන් වියදම් කරන්න තියෙන දේවල් අප්‍රමාණයි ගරු සභාපතිතුමා. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වන PCR කට්ටල ගෙන්නන්න ඕනේ. එන්නත ලබා දෙන්න ඕන. අද ලෝකයේ අනිකුත් රටවල් එක්ක බලනකොට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඍජුවම මැදිහත් වෙලා මේකට. එතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ අද එන්නත්කරණය ඉතාම ශීඝ්‍රයෙන් කරගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ අන්තිම ඔක්තෝබර් මාසේ මැද වෙනකොට ලංකාව එන්නත්කරණය කරලා අවසන් කරා. දින දින තුනකට ඉස්සෙල්ලා පටන් ගත්ත අවුරුදු 20ත් අවුරුදු 30ත් අතර තරුණ තරුණියන්ට එන්නත ලබා දීවා. මේ කතා කරන මොහොතෙත් මේ දියතට ගියත් විහාර මාදේවිකට ගියත් ලංකාවේ ස්ථාන 400ක 500ක මේ දැන සිද්ධ වෙනවා. මේ වියදම් ඔක්කොම මේ කල යුතු දේවල්. ඒ විතරක් නෙමෙයි රට ලොක්ඩවුන් කරනවා. ඒ ලොක්ඩවුන් කරන හැම අවස්ථාවකදීම හැම වෙලාවකදීම මේ රටේ දුකී දුප්පත් පවුල් ලක්ෂ 62කට 73කට ප්‍රමාණ ප්‍රමාණයකට රුපියල් 5000ක් ලබා දීම ක්‍රියාත්මක කරන්න වෙනවා. නිරෝධායන වන හැම පවුලකටම ගෙදරට ගිහිල්ලා රුපියල් 10000ක බඩු මල්ලක් ලබා දෙන්න. මේ ඔක්කොම ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ නිසා මම පැහැදිලිව අපි කියන්නේ ඒ හැම දෙයක්ම අපි ක්‍රියාත්මක කරන්න ඕන රජයක් හැටියට. හැබැයි අර කිව්වා වගේ මුදල් ලැබතුමා අගුවගේ ආදායම වෙන මාර්ග වැහිනවා. සංචාරක ව්‍යාපාරයක ඩොලරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව අපිට රජයක් යට අභියෝගය අප ඉදිරියේ තියෙනවා. හැබැයි මේ අභියෝගය අද අපි වගකීමකින් බාරගෙන තියෙනවා. දැන් අද ඉදිරිපත් කරන මනස් සම්බන්ධයෙන් ගරු සභාපතිතුමනි, එකක් ශ්‍රී ලංකා සුරකිම් පත් සහ විනිමය කොමිෂන් සභා කෙටුම්පත, අනිත් සම්බන්ධ අනික සම්බන්ධයෙන් 2021 අයවැයෙන් ප්‍රකාශිත යෝජනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජනයට 1% ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්දක් ගෙවීමත් සමගම හෙළිදරව් නොකරන ලද ආදායම් සහ වත්කම් හෙළිදරව් කිරීමට සහ ආයෝජනය කිරීමට ව්‍යවසායකයන් දිරිගන්නුන් ලබයි. ඕනෑම බද්දක් දඩමුදලක් කොලියක් ගෙවීමට ඇති වගකීමෙන් සහ ඕනෑම විමර්ශනයකට හෝ නඩුපැවරණයකට යටත්වීමෙන් සම්පූර්ණ මුක්තිය ලබා දීමට ප්‍රතිපාදන සලසනු ලබයි. මේ අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා වගේ නොයෙක් රජයන් වලදී මෙවැනි බදු සහන ඒ වගේම බදු ගැනීමට දිරිගැන්වීම් ක්‍රියාත්මක කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ඉතින් අපි බලන්න ඕනේ අපි යම් විදියකට මේ රටේ මුදල් සංසරණය වෙන්න දේශීය ව්‍යවසායකයෝ යම් විදියකින් එවැනි තත්ත්වයක් තුල බදු නොගව ඉඳලා තියෙනවනම් පැහැරහැරලා තියෙනවනම් ඔවුන්ගේ බදු දැලට එකතු කරගන්න ඕන. මොකද හේතුව ඒක අපි විතරන්නේ ලෝකේ අනිකුත් රටවල ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් උදාහරණයකට ගන්න ගරු සභාපතිතුමනි, අපි ගත්තම දැන් සාමාන්‍යයෙන් රජයේ ඉඩම් ඔබතුමා ඉන්න දිස්ත්‍රික්කේ පවා යුද්ධය අවසන් වුණාට පස්සේ ඉඩම කාගෙද කියලා දන්නේ නැහැ, ගිහිල්ලා අනවසරෙන් පදිංචි වෙලා ඔව් ඒකට විදුලියත් ලබා ගන්නවා, ජල පහසුකමත් ලබා ගන්නවා, බහුට නිත්‍යානුකූල භාවයක් නැවටොප්පුවක් නැහැ. ඔව් අනවසර. හැබැයි යම් යම් රජේවල් මොකද කරන්නේ? අනවසර පදිංචිකරුවන්ව අවසර පදිංචිකරුවන් බවට පත් කරනව නේද සභාපතිතුමෝ? එහෙම කළා තියෙනවා. ඒක සාධාරණයි. ඒ ගැන හොයලා බලලා ඔවුන් අනවසර පදිංචිකරුවෙක් නම් ඔවුන් අවසර පදිංචිකරුවන් බවට පරිවර්තනය කරනවා. ඒක සාධාරණයි. ඉතින් ඒ වගේ අපි දන්නවා දැන් සමහර වෙලාවට ඉතිහාසයේ මේ දවස්වල අපේ රටේ හුඟක් වෙලාවට ගොවි ජනපදවල ගොවීන්ට දුන්නා තුවක්කු දුන්නා. එතකොට ලයිසන් තුවක්කු දුන්නම ලයිසන් නැති තුවක්කුත් තිබුණා. ඒ වගේම 1971 කැරැල්ල 88 89 කාලේ අර ලයිසන් තුවක්කුව අර තිබුණු ගොවි මහත්තයාගෙන් හොරගම් කරන් ගියා. ඒ වෙලාවේ හොරගම් කරගෙන ගියා. දේශපාලන පක්ෂයක් හොරගම් කරන් ගියා තුවක්කුව. අරන් ගිහලේ තුවක්කුව අංගලා තිබුණා. ඊට පස්සේ ඒ තුවක්කුවේ තීනාර නම්බරේ මකලා ආපහු අර තුවක්කුව අවසර කරනකොට අර හොරගම් කරන් ගියපු ඇවිල්ලා අර තුවක්කුව අවසර කරගන්නවා. මේ අපේ රටේ සිද්ධ වෙච්ච දේවල්. ඒවා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ අපි එක පැත්තකින් දැන් මේ ආර්ථික අභියෝගයේදී අපි දැක්ක දෙයක් අපි ආනයනේ අඩු කිරීම. අපිට බෑ ආනයනේ මේ විදිහට කරගෙන ගිහිල්ලා දේශීය ව්‍යාපාරිකයව ගොඩ ගන්න ඕන. දේශීය ව්‍යාපාරිකයාට අපි ආනයන කරන දේවල් මෙහෙ නිර්මාණය කරන්න පුරුදු වෙන්න වෙනවා. අද අපිට පුළුවන් ගාම ලැබුණා සේලයින් බෝතල් නිෂ්පාදනය කරන්න ගරු සභාපතිතුමනි. ඒ වගේ අපි එකින් එක පියවරෙන් පියවර යනකොට දේශීය ව්‍යාපාරිකයෙකුව තවත් මේ ඔව් නීත්‍යානුකූල නොවන නම් ඔව් නීත්‍යානුකූල භාවයට ගෙනෙම නේද අපේ වටිනාකම. අපි දැන් අපි කිව්වොත් ආනයනේ අපි නවත්තනවා. විදේශ විනිමය ප්‍රශ්නයක් මත එක එක පැත්තක්. අනිත් පැත්තෙන් ඒක නවත්තනකොට නිෂ්පාදනය අපේ රට තුල ක්‍රියාත්මක කරන්න නම් දේශීය ව්‍යවසායකයෙක්ව මේ වගේ එකතු කළා මේ තැනට යොමු කළා මේ ව්‍යාපාරය පටන් ගන්න කියනවා නම් ඒක වටිනව නේද කරු සභාපතිතුමෝ? එක කල යුතු වෙනවා. ඒ නිසා ඒ தত্ত্বය අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගරු සභාපතිතුමනි,
Honorable Minister, you have 2 more minutes.
අපි මෙවැනි අභියෝග රාශියකට මුහුණ දෙන අවස්ථාවේ දැන් අපි දන්නවා අර කියපු රාසි අභියෝග ගානකට අපිට මූණ දුන්නා. හැබැයි මූණ දෙනකොට කරුව සභාපතිතුමනේ ගිය අවුරුද්දේ අපි මාස 18ක් මේ අරගලය කරන්නේ මාස 18ක කාලයක් තුල එක රාජ්‍ය සේවකයෙකුගේ ගරු සභාපතිතුම එක රාජ්‍ය සේවකයෙකුගේ එක රුපියලක් අපි රාජ්‍ය සේවකයෙකුගේ පඩියෙන් අඩු කරලා තිනවා. විශ්‍රාම වැටුපෙන් අඩු කරලා තිනවා. නෑ සභාපතිතුම මේ මාස 18ේ රාජ්‍ය සේවකයෝ දවස් කීයක් වැට්ටාවද කියලා ගණන් හදලා බලන්න. දවස් කීයක් වැට්ටාවද කියලා. නමුත් අපි රජයක් හැටියට කිව්වද කවදාකවත් ඔබේ වැටුපෙන් භාගයක් කපනවා කියලා? කිව්වේ නෑ. කිව්වේ නෑ ගරු සභාපතිතුම. හැබැයි අපිට අපි අභියෝගෙට මුහුණ දෙන ගමන් විපක්ෂයෙන් අපිට ලැබෙන ලාභ ප්‍රයෝජන මොනවද? ගරු සභාපතිතුම. මේ තමයි විපක්ෂයෙන් ගෝලීය වසංගතයට මුහුණ දෙනකොට ජාතියක් හැටියට එකට නැගිටිමු. පක්ෂපාත ભેද අත්තරමු. ජාති කුල මල ભેද අත්තරමු. ආගම් වාදයෙන් තොර වෙලා ජාතියක් හැටියට අපි මේකට මුහුණ දෙමු කියලා කියන ගමන් විපක්ෂයෙන් ලැබෙන මොනවද අපිට ලැබෙන්නේ? මේ ලැබිච්ච දේවල්. මේ තමයි ගරු සභාපති තුමනි 2021 අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳන් විපක්ෂය ලබා දීපු මේ රටේ ගෝලීය වසංගතයත් එක්ක මේ රටේ වසංගතයට ලබා දීපු ඔක්සිජන් ටික පේන. අප්‍රේල් මාසේ විරෝධතා 5යි. සහභාගී වෙච්ච සංඛ්‍යාව 4044යි. මැයි මාසේ විරෝධතා 11යි. 2597යි. ජූනි මාසේ 294ක් විරෝධතා කරලා තියෙනවා. 16421යි. ජූලි මාසේ 418ක් විරෝධතා කරනවා. ඒ කියන්නේ මේ කොවිඩ් රැල්ලේ ඩෙල්ටා ප්‍රභේදය රට තුල ව්‍යාප්ත වෙන වෙලාවේ. ව්‍යාප්ත වෙන වෙලාවේ ජූලි මාසේ 418ක් 85127යි. අගෝස්තු මාසේ විරෝධතා 119යි. 18459යි. 106648ක් මේ රටේ ජනතාව පාරට බස්සලා තියෙනවා. මෙතනින් කී දෙනෙක්ද ජීවිතේ නැති වෙලා තියෙනවද ගරු සභාපතිතුමනි? ජීවිත අහිමි වෙලා තියෙනවා. මෙතනින් කොවිඩ් කී දෙනෙකුට වැළඳිලා තිබෙනවද? මෙතනින් කොවිඩ් කී දෙනෙකුට බෙදා
හරිනවද? Minister please wind up.
විනාඩියයි. එනිසා ගරු සභාපතිතුමනි අපි කියන්නේ මේ වගේ වෙලාවකදී අපි ආණ්ඩුවක් විපක්ෂයක් නෙවෙයි අපි ජාතියක් හැටියටයි මේකට මූණ දෙන්න ඕන. හැබැයි අපි එදත් දැක්කා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න යනකොටත් මේ අභියෝගෙම අපිට තිබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා එදා ඒ ත්‍රස්තවාදය අවසන් කරන වෙලාවේදී අපේ යුද හමුදාපතිතුමා සරත් පොන්සේකා මැතිතුමාලා ඔබතුමාට මතකනේ ඔය වාඩියන් ඉන්න පැත්තෙම කියපු දේවල් මොනවද කිව්වේ කියලා? මදවච්චි ඒ වගේම කිලිනොච්චි මාරු කරගෙන ආ ඕනකෝ බොනකට යුද්ධ කරන්න පුළුවන් කියලා ඔය ඉන්නේ ඉතරම්ම වාඩිගෙන අට නෙවෙයි කිව්ව අපිට නෙවෙයි තමුන්නාන්සලා කිව්වේ. එහෙම කියලා අභියෝග රාශියක් කිව්වා. ඒ විතරක් නෙවෙයි අන්තිම වෙලාවේ ආණ්ඩුවෙන් කොටසක් ආපහු කඩාගෙන ගියා. හැබැයි ඒ සැලුනේ නැහැ. අභියෝගය බාරගත්තා. අභියෝගය බාරගෙන එදා ත්‍රස්තවාදය අවසන් කළා. ඒ අවසන් කළා වගේම අද මේ ආර්ථික අභියෝගය බාරගෙන තිනවා. ඒ අභියෝගය බාරගත්තේ දුරදක්නා නුවණක් තියෙන නායකයා බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඒ බාරගත්තු අභියෝගය අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කළා. මේ කොවිඩ් වසංගතයෙන් මට බේර ගන්න ගමන් ආර්ථික වශයෙන් මේ රට අරගා සිටවන්න අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ වගකීමකින් වැඩ කරනවා කියනක මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Anura Kumara Dizanayaka, you have 13 minutes.
ගරු මූලාසනින මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අතීතයේ තුවක්කු පැහැරගත්තු ඔය ඉතිහාස කටකතා තියෙනවා. කේන් කඩපු එහෙම ඉතිහාස කතාවක් තියෙනවා. එනිසා අපි ඉතිහාස කතා කරනවා අපිට ඒ විදිහට කතා කරන්න පුළුවන් වෙයි. කොහොම වුණත් අද මේ වෙලාවේදී වැදගත් 52ක් කෙටි කාලයක් ඇතුළත අපිට කතා කරන්න වෙලා තිබෙනවා. පක්ෂනායක රැස්වීමේදී අපි මේ පිළිබඳ විවිධ කරුණු ඉදිරිපත් කරත් ආණ්ඩුව මේ 51 විට සාකච්ඡා කරන්න ඕනේ කියලා තීරණය කරපු මත තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟ මට පෙර කතා කරපු ආණ්ඩු පක්ෂ නියුතු මහත්මයා කිව් පරිදි ලක්ෂ ගණනක් පාරට බහලා දින වෙන මේ මාස තුනේ මිනිස්සු කැසිල්ලට පාරට බහින්නේ නැහැ. තමන්ගේ ගම්බිම්වල තියෙන වනාන්තර ස්වභාවික වනාන්තර කොම්පැනිකාරයන්ට පාවලා දෙනකොට පවරා දෙනකොට ඒකට විරුද්ධව පෙර පාරට බහලා තිබෙනවා. ගොවි ජනතාවගේ තමගේ සාධාරණ යෙදුම් ටික නොලැබෙනකොට නේද? කුඩා තේ වතු හිමියන් ගොවි ජනතාව පාරට ඇවිල්ලා තිබෙනවා. අපේ රටේ පෝට් සිටිය චීනෙට අයිතිය සින්නක්කාරව පැවරීම සඳහා නීති සම්පාදනය කරනකොට මිනිස්සු පාරට ඇවිල්ලා තිබෙනවා. නැගෙනහිර ජටිය විකුණන්න හදනකොට මිනිස්සු පාරට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ කිසිවෙක් ගුරුවරු තමන්ගේ වෘත්තීමේ ගරුත්වය පවත්වාගෙන වෘත්තිය යෙදීම සඳහා අවශ්‍ය සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් පාරට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේ කිසිවෙක් හරිද තමන්ට ගෙදරට ඉන්න බැරි නිසා පාරට ආපු අය නෙවෙයි. ආණ්ඩු විසින් ඒ ජනතාව ව්‍යසනයට විනාශයට පත් කිරීමේ හේතු කොටගෙන පාරට බැපු ජනතාව. ඒ නිසා ආණ්ඩු එක තීරුම් ගන්න ඕන. ඊළඟ තමයි මම ස්තුතිවන්ත වෙනවා ගරු මුදල් ඇමතුමාට. මීට පෙර බොහෝ අය මේ පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරේ අපිට ඕන තරම් සල්ලි තියෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මේ රට දුවන්න පුළුවන්. කාගේවත් උපදෙස් ඕනෙත් නැහැ. අපි මේක ටොප් එකට ගෙනියනවා කියලා තමයි කරුණ ඉදිරිපත් කරේ. හැබැයි එතුමා පළමු වතාවට මේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ආදායමේ ප්‍රශ්නයක් තිබෙන බවත් වෙළඳ ශේෂයේ හිගේ මතුවී තිබෙන අර්බුදයක් ණය ගෙවීම සඳහා ඩොලරේ ඩොලර්වල හිගතාවයක් පිළිබඳ කරුණු ගණනාවක් ඉදිරිපත් කරා. ඉදිරිපත් කරලා මේ විසඳීම සඳහා එතුමලගේ ක්‍රියාමාර්ග පිළිබඳ යම් අදහස් කීපයක් කිව්වා. හැබැයි මේ විසඳීම සඳහා ගත යුතු පළමු ක්‍රියාමාර්ගය කුමක්ද? හරියට මේ අර්බුදය නිර්මාණය වීම අපි අවුස්සලා බැලුවොත් මේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන පංගුවක් දේශපාලනය. ප්‍රධාන පංගුව. සමහර ව්‍යාපෘති තීරෙන්නේ ව්‍යාපෘතියේ සක්‍යතාව මත නෙවෙයි ඇමතිවරට ලැබුණු පංගුව මත. ඒ නිසා අපේ රටේ බොහෝ ව්‍යාපෘති වලට ඒ ව්‍යාපෘති වලට වියදම් කරපු මුදල් ප්‍රමාණයට වඩා වැඩි ඒ ව්‍යාපෘති වලට වියදම් කරපු මුදල් ප්‍රමාණය ඇත්තට මේ ව්‍යාපෘති වෙනුවෙන් දරපු මුදල් ප්‍රමාණයට වඩා අඩුයි. ඔද ඇමතිවරුන්ගේ සාක්කුවලට ගියා. ඒක හරි අමුතු දෙයක් නෙවෙයි අපි දන්න දෙයක්. හරිද? ඉතින් මේ දේශපාලන වෙනස් කරලා තිබෙනවද? තමුන්වහන්සේ මේ දේශපාලන වෙනස් කරන්න ලෑස්තිද? නෑ. මේ පහුගිය අගෝස්තු මාසේ 31 වෙනිදා සාමාන්‍ය වාණිජ බැංකුවලදී දැන් ඩොලරයක් වුවමාරු වෙන්නේ අගෝස්තු මාසේ 31 වෙනිදා රුපියල් 230ට. රුපියල් 230ට. හැබැයි ලාස් සමාගම ගෑස් ගේනකොට මට තියෙන තොරතුරන් ඔබතුමත් මුදල් අමාත්‍යවරය හැටියට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා යම් බලමෑමක් කර ලංකා මහජන බැංකුවේ සභාපතිවරයාට මම ලාබ් සමාගමේ කවුන්ට් එකක්වත් තියෙන ලංකා මහජන බැංකුවේ නෙවෙයි රුපියල් 203ට ඩොලර් දෙන්න කියලා කිව්වා. ඩොලර් මිලියන 5.9ක් දෙන්න කිව්වා දුන්නේ 2.9. ඉතින් 2.9ට මහජන බැංකුවේ පාඩුව රුපියල් 27 ගානේ 2.9 මිලියන 200 මිලියන 78යි. ඉතින් මෙහෙම කොහොමද රටේ ආර්ථිකයක් හදන්නේ? ඊළඟ අපි තමුන්වහන්සේලා දන්නවා අපේ විනිමය කොමිෂන් සභාව ස්වාධීනව පාලනය විය යුතු ආයතනය. හැබැයි නවාරා කියන ආයතනය පිළිබඳව විනිමය කොමිෂන් සභාව යම් යම් තීන්දුව තීරණ ගන්නකොට ඔබතුමා දන්න ඔබතුමාගේ පක්ෂ ලේකම් රසාගල කාර්යවසු මා ගාව තියෙන ලිපි එතුමා ඉන්නවද? ඔබතුමා නවාර ආයතනය පිළිබඳ ලිපි යොමු කරලා තිබෙන. ඕ මා මා ලිපි සභාගත කරනවා. කවක් නෑ පොඩි
වෙලාවෙදී.
This my name was mentioned and I have to explain this. This is garu moolasanaru mantri tumani sabhapati tumani meya sampurna waradi prakashayak mokada me nawara kiyana samagame sabhapati wara hatiyata man katayutu karanne varsha 2012 varshe indan me pakshalekam kambara ganna kalin eya sampurnen mage e samagame sabhapati wara hatiyata කිසිම දේශපාලන තත්ත්වයක් යටතේ නෙමෙයි සාමාන්‍ය රාජකාරි මට්ටමේ යටතේ ලියුම් ගනුදෙනු කිරීමක් මිසක් කළා නැහැ. මේක සම්පූර්ණ අසත්‍ය වැරදි දේශසහගත ඉරිසියාවෙන් යුක්තව කියන කතාවක් කියලා මම කියන්න
කැමතියි.
මම මොකටද එතුමට ඉරිසියා කරන්නේ මන්ත්‍රීතුමනි? මම මොකටද? ඒක ඔය පැත්තේ ඉන්න අර තෙල් ඇමති හරි කර්මාන්ත ඇමති කෙනෙක් කිව්වනම් හරි. මම මොකටද? හරිද? මම මේ කියන නවාරා කියන ආයතනය එතකොට ඔහු මන්ත්‍රීවරේ ඔහු පොදු ජන පෙරමුණේ පක්ෂේ ලේකම්වරයා මා දැන් තමයි දන්නේ මේ සමාගමත් ඔහුට අයිති බව. එතකොට ඔහු ලිපි ලියනවා විනිමය කොමිෂන් සභාවට ඒ ආයතන පිළිබඳ අරන් තියෙන තීන්දුව පිළිබඳ මෙහෙම මෙහෙම කරන්න කියලා. මම කියන්නේ විනිමය කොමිෂන් සභාව ගන්න නවාරායකේ සභාපති සාගර කාර්යවසම් පොදු ජන පෙරමුණේ ලේකම් සාගරික වෙන කාර්යවසම් එහෙම නෙවෙයිනේ. මේවා තමයි දේශපාලන මැදිහත් තියෙන්නේ. ඉතින් මේවා වෙනස් කරන්න තෝ හදන්න පුළුවන් කියලා ඔබ හිතනවද මේක? ඒ වගේ මේ කොවිඩ් වසංගත තත්ත්වය මේ තරම් විශාල ව්‍යසනයක් බවට පත් වුණේ දේශපාලනේ. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයි නම් කියන්නේ. එන්නත් කරන්නේ දේශපාලන කරන ලක් වෙච්ච විදිය සමහර එමතුවරන්ට කෝට දුන්න ලෝකෙ කොහෙදෙම කරේ. අපේ වෛද්‍යතුමා කියන මට රමේෂ් පතිරමෙතුමා කෝට බෙදුවා මන්ත්‍රීව එමතුවරුන්ට. ඔබතුමා සෞඛ්‍ය එමතු නෙවෙයි. නෑ ඔබතුමා නෙමෙයි මම කියන්නේ.
නැන ඔබතුවගේ මම අහන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් හැටියට
ඇයි honorable minister what is the point of order
නැ මම ඇහුවේ ඔබතුවා
ගරු මන්ත්‍රීතුමා කිසිම දේශපාලනඥයෙකු කිසිම කෝට් එකක් දුන්නේ නැතුව ඉතාලම වාක්‍යයෙන් ප්‍රකාශ කරනවා
හොඳයි හොඳයි මම කියන ජයවර්ධනපුර රෝහලට හරි කෙහෙලිය රඹුකොළට 3000ක් දුන්නා ඒක තැන්පත් කළා තිබුණ ජයවර්ධනපුර රෝහලේ ඒකෙන් 100ක් දුන්න බන්දුල ගුණවර්ධනට මෙහෙමයි කරේ උඹ මොකද නෑ කියන්නේ හරි 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 ඔන්න නැත්තම් කියන්න හරිද ඒ නිසා මුළු මනින්ම මම එළියක් කියලා දිනා මේක මම මේක එළිය කියලා දිනා නඩු දාන්න ගරු මන්ත්‍රීතුමනි මේක මම මේ විදියටම මාධ්‍ය සාකච්ඡාවක් තියලා එළිය ප්‍රකාශ කරලා තිබෙනවා මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත් වෙලා කරන ප්‍රකාශයක් නෙවෙයි අන්න එළිය තියෙන ප්‍රකාශ පුළුවන් නඩු දාන්න මම කැමති අධිකරණ හම් වෙන්න මේ වගේ න එච්චරයි ඊළඟ ගරු මන්ත්‍රී එහෙනම් මේ දේශපාලන වෙනස් කරන්න මේ දේශපාලන වෙනස් කරන්න ඔබතුමා කැමතිද මේ දේශපාලන තත්ත්වය වෙනස් කරන්නේ නැතුව මේ දේශපාලන තත්ත්වය වෙනස් කරන්නේ නැතුව ඔබතුමාට මේ ආර්ථිකය හදනවා කියලා හිතන මිත්‍යාවට යන්න එපා ඊළඟ මේ ක්‍රියාකාරීත්ව සාමික ක්‍රියාකාරීත්වර ගේන්නේ නැත්නම් මේක වෙනස් කරන්න බෑ මම දන්නේ අමාත්‍ය මණ්ඩලය තුන අමාත්‍යරු අතර එවැනි සාමික ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් මේ ඇතිවී තියෙන තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් වෙයි ඊළඟ විශේෂම ඔබතුමා ඉදිරිපත් කළ තියෙන මුදල් පනත මේ මුදල් පනතෙන් අපේක්ෂා කරනවා අපි ගත්තොත් සැපයුම් ආදායම් වත්කම් හෙළිදරව් නොකරන විශාල ප්‍රමාණයක් හෙළිදරව් කරන්න 100% එකක නාමික බද්ධකට දැන් මේ වත්කම් තියෙන කාගාවද එළි නොකරලද දේශීය සහ විදේශීය වත්කම් මතක තබාගන්න එළි නොකරලද දේශීය සහ විදේශීය වත්කම් දේශීය සහ විදේශීය සැපයුම් මාර්ග දේශීය සහ විදේශීය ආදායම් මාර්ග හෙළිදරව් කරලා නැත්නම් ඔවුන් වංචනිකයන් හෙළිදරව් කරලා නැත්නම් වංචනිකයන් හෙළිදරව් කරලා නැත්නම් කවුද මෙරටේ ගොවි ජනතාව තමගේ වත්කම් ඉලදරව නොකරු ප්‍රශ්නයක් තියෙනවද? දීවර ජනතාව වත්කම් ඉලදරව නොකරු ප්‍රශ්නයක් තිබෙනවද? මෙරටේ පොදු ජනතාව වත්කම් ඉලදරව නොකරින් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මෙරටේ වත්කම් ඉලදරව නොකරින් පිළිබඳ ප්‍රශ්නයක් තියෙන කවුද? මේ දීර්ඝ කාලයක් අපේ රටේ රාජ්‍ය ගනුදෙනුවලට හවුල් වුණු, ටෙන්ඩර් විශාල ප්‍රමාණයට මැදිහත් වුණු, ඒ සඳහා යටිමඩි ගහගත්තු දේශපාලන කණ්ඩායමක් මේ වත්කම් ඉලදරව කරලා නැහැ. ඒක අපි දන්නවා. ඒ වගේම ඒ දේශපාලන කණ්ඩායමත් එක්ක ගැට ගැහුණු චෞර ව්‍යාපාරික කණ්ඩායම කුඩා කණ්ඩායමක් ධනතුන්ද පිරිසිදු ව්‍යාපාරිකයෙක් නැතර චෞර ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා මේ වත්කම් මිලදරව් කරලා නැහැ. ඒකට එතනෝල් ව්‍යාපාරිකයන් අයිති, අරක්කු ව්‍යාපාරිකයන් අයිති, ඒකට අපි ගත්තොත් ඇන්ටිජන් ව්‍යාපාරිකයන් අයිති. මේ වගේ ව්‍යාපාරිකයන් 14ක් ඉන්නවා මේ වත්කම් නිවැරදි ලෙස ඉලදරව් කරලා නැති. ඒ වගේම 2400ක් වන පරිපාලන සේවී 50ක් වැනි 14ක රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා 50ක් හෝ ඒ ආසන්න. රාජ්‍ය නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා මේ ආයතනවල ධනෙ එක්රස් කරගත්තු. දැන් මේ ධනෙ ආයතනවල උපයෝගන තිබෙන්නේ. දැන් මේ පාර්ලිමේන්තු නීතිය සම්පාදනය කරන්න හදනවා. මං හිතුවා දේශපාලකයන් ගත්තත් ඉතා ලොකු ප්‍රමාණයක් නෙවෙයි කුඩා ප්‍රමාණයක්. ඔය කෑ ගැහුවට ඒවට ගොඩක් අය අයිති නේ මම දන්නවා. ඒගොල්ලන්ට පොඩි දේවල් තියෙනවා වැලි පර්මිට් එකක් වගේ එකක්. හරිද? ඒතකොට විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරිද? මෙවැනි වත්කම් එකතු කරගත්තු විශාල වත්කම් එකතු කරගත්තු කුඩා කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම විශාල වත්කම් එකතු කරගන්න චෞර ව්‍යාපාරික කුඩා කණ්ඩායමක් ඉන්නවා. විශාල වත්කම් එකතු කරගන්න ලද නේද රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා කුඩු පාතාලි කප්පම් මේ විදියට අයතාලිස මුදල් උපයෝග කරගත්තු කණ්ඩායම් ඉන්නවා දැන් ආණ්ඩුව කරන්න ඕන කුමක් තමුණාසල ජනාධිපතිවරණ දීපු පොරොන්දු මොනවද මේ අයතාලිස වත්කම් උපයාගෙන තිබෙන අය අධිකරණයට ගෙනවිත් ඒ නඩු විභාගයට ලක්කොට එම අයතා වත්කම් පවරාගෙන පිළිමද තමයි තමුණාසලගේ ජනාධිපතිවරණ මැතිවරණ පොරොන්දු හැබැයි කරලා තිබෙන කුමක් අද මේ පාර්ලිමේන්තු කරන්න අද මොකද සියලු වත්කම් ඉලදරව් කරන්න පුළුවන් මොනවද නිවාස මුදල් වෙනත් තැන්වල ආයෝජනය කරලා තිබෙනවනම් මේ සියලු ධනෙ දේශීයව විදේශීයව මේ සියලු ධනෙ ඉලදරව් කරන්න පුළුවන් කොහොමද ඉලදරව් කරන්න පුළුවන් 100% නාමික බද්ධකට තමුණාසල එකඟද මේකට අපේ රටේ මහ ජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් එකරස් හොරකම් කරලා නාස්ති කරලා අපතේවල එකරස් කරගෙන කියලා මහ ධනයක් තිබෙනවා ඒ දනේ 100% නාමික බද්දකට මේ කළු දනේ එක්රස් කරගත්තු අයට නිදහස දෙන්න 50ක් ගිනව. හොඳද? සාධාරණද බමහන්? එහෙනම් මේ රටේ පිරිසුදු ලෙස දනේ උත්පත් කරගත්තු පිරිසුදු ලෙස දනේ උත්පාදනය කරගත්තු අය පිරිසුදු ලෙස වත්කම් උපයාගත්තු අය ගැනයි මේ අය ගැන විශේෂ සැලකිල්ලක් කුමක්? හෙට පිරිසුදු ලෙස වත්කම්
උපයාගන්න කල්පනා
කරනවා. අපි අයතා උපයා ගැනීම තමයි මේක ඉති වෙන්නේ කියලා. ඒ නිසා මේක ඉතාමත් කුඩා කළු කණ්ඩායමක් අතර මේ සාහනේ ලබා දීම සඳහා දරන ප්‍රයත්න මේක නතර කළ යුතුයි. ඊළඟ විශේෂම බදු සාහනේ ඊළඟ දෙවෙනි කොටස තමයි බදු සාහනේ. ඒක පහුගිය මාර්තු මාසේ 31 වෙනිදා වෙනකොට අපේ රට NBT ඒ වගේම ආර්ථික සේවා ගාස්තු ඇතුළු බදු ගණනාව බදු පැහැර අරලා තිබෙනවා. අපේ රටේ දැන් මම දැක්ක මට කලින් කතා කරපු අපේ රෝහිත අබේගුණවර මහත්මයා කිව්වා බදු දැලට අලුතෙන් එනවා. මේ අය බදු ගෙවලා බදු දැලේ ඉන්න අය බදු පැහැර අරලා තිනවා. දැන් තමුන්වහන්සේලා යෝජනාව කියන මොකක්ද? ඒ බදු ඔක්කොම කපා හරින්න කියලා. මාර්තු මාසේ 31 වෙනිදාට ගිය අවුරුද්දේ බදු හිග තියලා තියෙන සියලු බදු කපා හරින්න. දශක ඒක 2003 ඉඳන් මේ දක්වා. හරිද? අවුරුදු 18ක හිග බදු කපා හරින්න කියලා. මේ සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් නීතිද මේවා? මේ ඉතා කුඩා කණ්ඩායමකින් සම්පාදනය කරන ලීතියක්. ඒ නිසා විශේෂයෙන්ම ඒ විතරක් නෙවෙයි. අපේ රටේ ඕනෑම අධිකරණයකදී මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එන ෆයිල් එකක් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම විගණනාධිපතිවරයාට පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම නීතිපතිවරයාට පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම විනිමය කොමිස් සභාවේ සභාපතිවරයාට පරීක්ෂා කරන්න පුළුවන් අවශ්‍ය නම් බලයක් තියෙනවා. හැබැයි මේ නීතිය මොකද්ද කියන්නේ? මේ එළිදරව් කරන කිසිදු ධනය කිසිදු දේපළක් නේද පරම ආරක්ෂිතභාවය රකින්නවා. පරම ආරක්ෂිතභාවය වැකියේ තියෙන පනත මම කියන්න වෙලා නැති නිසා මේ එළිදරව් කරන ධනේ මේ වංචා සහගත ලෙස එක්රස් කියන එක්රස් කොට තිබෙන ධනේ පැහැර හරි තියෙන පැහැර හර තිබෙන බදු නැවත කපා හරින කොට ඒ අයගේ රහස්‍යභාවය අනුමතම අධිකරණයකට නඩුවකට ගේන්න බැරි තත්ත්වයට පත් කරලා තිබෙනවා. ඊළඟ අවසන් වශයෙන් විනිමය කොමිසම සභාවේ මෑත කාලේ කොටස් වෙනදපලේ සිදුවෙන සිදුවීම් පිළිබඳ සැලකිලිම බලාගෙන හිටියොත් මේ පනත මම හිතන්නේ තවදුරටත් ඒක ශක්තිම ඒක පාලනය කිරීමේ ශක්තිමත් දිසාවට යා යුතුයි. විශේෂයෙන්ම දේශපාලන මැදිහත්වීම තවත් ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යවරයාට බලතල වැඩියෙන් යම් ප්‍රමාණයක් මේ පනත ගන්නවා. ඒක යෝග්‍ය නැහැ කියලා අපි හිතනවා. ඒ වගේම ගත්තොත් අපි දන්නවා විශේෂයෙන්ම අපේ රටේ අද නේද විවිධ තොරතුරු මාධ්‍ය අයිතිකරුවන් කොටස් වෙනදපලේ සෙල්ලම් කරනවා. ඔවුන්ට පුළුවන්කම දෙන කූට විදියට විවිධ ප්‍රවෘත්ති නිර්මාණය කරන්න විවිධ සමාගම් පිළිබඳව. ඒ නිසා කූට විදියට මේ ව්‍යාපාරයන් කොටස් වෙනදපලේ ඉදට එන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා ඒව පාලනය කිරීම සඳහා මේ පනතේ තව වගති ශක්තිමත් වී යුතුයි. ඒ වගේම මුදුකාංග පද්ධතිය ඒක තාමත් ආසියානු සංවර්ධන බැංකුවේ ලෝක බැංකුවෙන් අපිට ආධාර මේ ණයක් මුදලක් හැටියට ලැබිච්ච එකක්. නමුත් ඒ ව්‍යාපෘතිය දැන් බාගෙට නතර වෙලා තියෙනවා. එහෙනම් මුදුකාංග පද්ධතිය සහ අනිකුත් ඒ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
කරේ.
අමාත්‍යතුමාගේ අවධානය යොමු කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි.
Thank you. Honorable Professor Ranjit Bandara, you have 6 minutes.
මුල අසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, තම කෙටි කාලයක් තුල කරු රාශියක් කියන්න තියෙනවා. නමුත් මම මේකට අවස්ථාව කරගන්නවා ගරු මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙන්න. එතුමා අපේ රටේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය, අපිට තියෙන අභියෝග, ඒ වගේම අනාගත අපේක්ෂාවන් පිළිබඳව ඉතා සංක්ෂිප්ත කරුණු දැක්වීමක් ඉදිරිපත් කළා. ඒ විතරක් නෙමෙයි, මේ ගරු සභාව තුළ මේ කාරණා පිළිබඳව බුද්ධිමය සංවාදයකට අවශ්‍ය මග එතුමා පෑදුවා. අවසනාවකට අපේ සමහර දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මේ කාරණේ තේරුම් අරගෙන නැහැයි කියන එක තමයි මගේ විශ්වාසය. අද ඉතා වැදගත් 52ක් පිළිබඳවයි මේ ගරු සභාවේ මේ විවාදය පවතින්නේ. මේ 52 පිළිබඳව මීට පෙර කතා කළ ගරු මැති ඇමතිවරුන් අදහස් ඉදිරිපත් කළා. නමුත් මා කැමති ඉතා කෙටියෙන් මෙය අපට අලුත් අත්දැකීමක් නෙමෙයි. 1964 ඉඳලා 2003 දක්වා අපි 59ක් මේ ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා. අපි මුලින් ඉදිරිපත් කරපු පනත මගින් හෙළිදරව් නොකළ වත්කම් විදිහට රුපියල් මිලියන 138ක් හෙළිදරව් කරගෙන තියෙනවා. එමගින් රුපියල් මිලියන 20ක ආදායමක් ලැබලා තියෙනවා 1964 වගේ ඈත කාල සීමාවක් තුළ. අපි අපේ කලාපයේ අත්දැකීම් පිළිබඳව සැලකිලිමත් වුණොත් අපිට පේනවා ඉන්දියාව 2016 අවුරුද්දේ මෙවැනි පනතක් ඉදිරිපත් කරලා ඇමරිකාන් ඩොලර් බිලියන 9.5ක් හෙළිදරව් කරගෙන ඩොලර් මිලියන 9.5ක ආදායමක් උපයාගෙන තියෙනවා. පකිස්තානය 2018 අවුරුද්දේ මෙවැනි පනතක් ඉදිරිපත් කරලා ඇමරිකාන් ඩොලර් බිලියන 1 අතිරේක ආදායමක් උපයාගෙන තියෙනවා. ඉන්දුනීසියාව ගත්තොත් එහෙම මෙවැනි 56ක් වසර 12ක් ඇතුළත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ පනත ඉදිරිපත් කරන්නේ අපේ ආර්ථිකයේ සුවිශේෂී අවස්ථාවක. අපි දන්නවා අපේ ආදායම රජ ආදායම ප්‍රමාණවත් නැහැ. රජයේ වියදම පියවා ගන්න දළ වශයෙන් සෑම වසරකම රුපියල් බිලියන
2000ක්
අතිරේක ආදායම් උත්පාදනයකට අවශ්‍ය අපි මඟ පාදා ගත යුතු වෙනවා. එනිසා ආදායම වැඩි කර ගැනීම අපිට කළ යුතු වන්නේ වියදම කපාහැරීමට නොහැකි නිසා. එනිසා හිගය කළමනාකරණය කර ගැනීමේ අරමුණු ඇතිවයි මේ 52 ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ 52 මගින් අපි උත්සාහ කරන්නේ අලුත් එකතුවක් මෙරටේ ආදායම් උත්පාදන මාර්ගවලට ඇති කරන්න. ඒ නිසා බදු පදනම පුළුල් කරන්නේ නැතුව ආදායම් උපයා ගැනීමට අවශ්‍ය මාර්ග පුළුල් කරන්නේ නැතුව ආදායම් උත්පාදන මාර්ගවලට පිරිස අපි යොමු කරන්නේ නැතුව කවුරු හරි කෙනෙක් කියනවා නම් මැජික් පෙන්නනවා වගේ මේ රටේ ආදායම වැඩි කරගන්න පුළුවන් කියලා ඒක මිත්‍යාවක්. ඒ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි, අපිට පුළුවන්කමක් නැහැ මේ අවස්ථාවේ අපේ රටේ කළ යුතු වියදම් කප්පාදු කිරීම සඳහා. අපි දන්නවා වක්‍රව විපක්ෂයේ බොහෝ කතිකයන් උත්සාහ කරන්නේ ආණ්ඩුව ලවා මේ වියදම් කප්පාදු කරන්න, මහජන සුභසාධනය යම් ආකාරයකට මුර කරන්න. එනිසා තමුන්නාන්සේ මේ අවස්ථාවේ මේ ගරු සභාවට මම ඉතා අවධාරණය යුතු ප්‍රකාශ කරනවා මේ 52 හරහා අලුත් හැරවුමක් අපේ ආර්ථිකය තුළ ඇති වෙනවා. බොහොමත්ම ස්තුතියි.
Thank you. Honorable Kabir Hashim, you have 8 minutes.
Thank you. ගරු සභාපතිතුමනි, පොඩි වෙලාවක් තිබුණත් ඉතා වැදගත් මේ රටට ඉදිරිපත් කරපු දූෂිතම 52ක් ඉදිරිපත් කරලා තියෙනවාද මේ ආණ්ඩුව හැසිරෙන ආකාරය අපට ඇත්තටම වටහා ගන්න අමාරුයි. එකක් තමයි නීති සම්පාදන ක්‍රියාත්මක කිරීමේදී පදනම කුමක්ද කියලා තේරුම් ගන්න හරිම අමාරුයි. ඊයේ යුද්ධයකදී ත්‍රස්ත ප්‍රහාරයකදී අපි ක්‍රියාත්මක කරන හදිසි නීති පනතෙන් හංගපු පරිප්පු, හංගපු සීනි, හංගපු අලබතල, හංගපු හාල් හොයන්න හදිසි නීති පනත ක්‍රියාත්මක කරනවා. අද දවසේ ආයෙත් ගේනවා බදු නොගෙවපු හංගපු සල්ලි නිත්‍ය අනුකූල කරන්නට පනතක් ගෙනල්ලා බදු සමාවක් දෙන්නට ඉඩ හදලා දෙනවා. බලන්න මේ 52 තියෙන ඊයේ කරපු දෙයයි අද කරපු දෙය අතර තියෙන පරතරය. මේකෙන්ම පේනවා මේ ආණ්ඩුව වැඩ කරන ආකාරය ඇත්ත වශයෙන්ම අපිට පිළිගන්න බෑ. මේක අනිත් පැත්තෙන් තව පනතක් අද ඉදිරිපත් කරනවා. මට පුදුමයි වාහන මෝටර් රථ එක්ලාස් කිරීම පිළිබඳව පනතක්, එක්තරා පුද්ගලයෙක් පිළිබඳව. මේක අපේ ආණ්ඩුව තියෙන කාලේ 2017 මේක කැබිනට් එකට ආවා. කැබිනට් එකෙන් අපි අනුමත කරේ නැහැ. හැබැයි කැබිනට් එකේ තියෙද්දි අර බොරුවට ටොප් 10 වංචා කියලා, මහා පරිමාණයේ වංචා කියලා ඒ පැත්තේ හිටපු මන්ත්‍රීවරු විපක්ෂයේ ඉන්නකොට මේක අරගෙන දූෂණ අල්ලස්සා දූෂණ කොමිසමට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමයි උද්යෝගමන්තිල ඇමතිතුමයි ගිහිල්ලා මේකට පැමිණිලි කරා. මේක මහලොක වංචාවක් කියලා උදයගමන්තිල මහතා පත්තරයට ප්‍රකාශයක් කරන බිලියන 66කට කොහෙද පාඩුවක් වෙනා මේ වගේ දෙයක් කෙරුවා නම් කියලා. මෙහෙම කරපු පනත අද නිත්‍ය අනුකල කරන්න කැබිනට් එකේ ජූලි මාසේ ඔබතුමන්ලගේ කැබිනට් එකේ ප්‍රතික්ෂේප කරපු එක ආපහු මේක හොරෙන් ගෙනල්ලා දානවා. දැන් මේක විශ්ලේෂණය කරන්න වෙලා මදි නිසා විනාඩි 8ක් මට තියෙන නිසා මම ඒ ගැන කතා කරන්නේ. හැබැයි මේක වංචාවක්. මේක මහලොක වංචාවක්. එතකොට ටොප් 10 කියලා දාපු එක ඩ්‍රයිවරියකට ගියේ එක අද ඔහලම ගේනවා. මේ ආණ්ඩුවට මන් දන්නේ මොකක් වෙලා තියෙනවද කියලා. අද මේකෙන් පේනවා මේ නීති සම්පාදන වලින් ඔප්පු වෙනවා. ඔබතුමන්ලා එක්තරා කණ්ඩායමක් පෝෂණය කරන්න තමයි නීති සම්පාදනය කරන්න කියලා. මේක බරපතල චෝදනාවක් අපි කරන්නේ. අපි කෙලින්ම කියනවා ඒක. ඔබතුමන්ලා මං කියන්න කැමති රාජ්‍ය ආදායම 2019 කපාහැරියා. කෝටි 60,000ක් මේ රටට ආදායම් නැති වුණා. කාටද වාසියක් වුණේ? බඩු මිල සතයකින්වත් අඩු වුණේ නැහැ. හැබැයි මේ සල්ලි කොහටද ගියේ? කෝටි 60,000ක් නැති වුණා. බඩු මිල වැඩි වුණා. කාටද ඒක වාසිය වුණේ? ඒකෙන් තමයි මේ රටේ ප්‍රධාන ආර්ථික අර්බුදය නිර්මාණය වුණේ, ආරම්භ වුණේ. ඊළඟට ඔබතුමන්ලා ඊළඟට මොකද කරන්නේ? 20-20 පොලිය අනුපාතය අඩු කරා. ඒක පොඩි මිනිස්සුන්ට මන්දියම් පරිමාණේ ව්‍යාපාරකයන්ට අපි අඩු පොලියට ණය දෙනවා කියලා කිව්වා. හැබැයි මොකද්ද කරුවේ? අර විශ්‍රාමික තැන්පත්කරුවන්ට NSBA එකේ ඒගොල්ලෝ තැන්පත් කරපු ඒගොල්ලන්ගේ මුදල් 105.5ට ඒගොල්ලන්ගේ පොලිය අනුපාතය අඩු කරා. එතකොට අද නිල උද්දමනයේ 107.5යි. ඒගොල්ලන්ට අද මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ගේ ඉතිරි කිරීම වල අපශේෂණයක් වෙනවා. ඍණ ඉතිරි කිරීමක් සිදු වෙන්නේ. ඒගොල්ලන්ගේ මුදල් ඔයාලා හොරකම් කරනවා. ඊට පස්සේ ඒ සල්ලි අරගෙන වාණිජ බැංකු හරහා ඔයාලගේ ගත මිතුරන්ට රුපියල් 106.5 අඩු පොලියට සමාගම් වලට දෙනවා ගෙවල් ගන්න, වාහන ගන්න, බිස්නස් කරන්න. හැබැයි ත්‍රිවිල් කාර්යයට ඌබර්, පීක්මි, එහෙම නැත්නම් ස්කූල් වෑන් හයර් කරන අයට 115යි 125යි. ඒ පොඩි අයට එහෙම පොලිය අනුපාතය අඩු වෙලා නැහැ. ඒ අයට පොලිය අනුපාතය තාම වැඩි වෙලා තියෙනවා. අද මෙතන ෂෙහන් සේමසිංහ ඇමතිවරයා ඉන්නවා. එතුමා මොකද්ද කරේ? පෙබ්‍රවාරි මාසයේ 2020 අනුරාධපුරයේ ගිහිලා මුදල් අමාත්‍යාංශයෙන් වැඩමුළුවක් කරා. ඒ වැඩමුළුවේ SME අයට, ක්‍රිබ් එකේ ඉන්න අයට, ක්‍රිබ් එකේ ඉන්න අයට ආපහු ණය දෙනවා කියලා වැඩමුළුවේ කිව්වා. ඊට පස්සේ SME අයට අඩු පොලියට ණය දෙනවා කිව්වා. මාස 7ක් ගිහිලා සැප්තැම්බර් මාසයේ 2020 මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අර මුසාමිල් මන්ත්‍රීතුමා එයාගෙන් ප්‍රශ්නයක් අහනවා, ක්‍රිබ් එකේ අයට දැන් ණය දෙන්න ඒගොල්ලන්ට වැඩපිළිවෙල හැදුවාද කියලා. එතුමා උත්තර දෙනවා, හැන්සාඩ් එකේ තියෙනවා, නෑ ඒක තාම අපි විශ්ලේෂණය කරගෙන යනවා, තාම ඒක ඉවර නෑ කියලා. මට ඔප්පු කරන්න පුළුවන් අද ක්‍රිබ් එකට ගිය කුඩා ව්‍යාපාරිකයෙක් ක්‍රිබ් එකේ ණයත් ගෙවලා අවුරුදු දෙකකට එයාට ණය දීලා නෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මම මේක තව ඔප්පු කරන්නම් මේ 2020 මහ බැංකු වාර්තාව. පොඩි මිනිස්සුන්ටයි ලොකු මිනිස්සුන්ටයි
පරතරක්
තියෙනවා. ගරු සභාපතිතුමනි, මෙන්න 187 වෙනි පිටුව ශුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වෙත ලබා දුන් ණය පොලිය අනුපාතික සහ සමස්ත ණය පොලිය අනුපාතිකයේ අතර පරතලය විශාල විය. දැන් මේ මහ බැංකුවම කියනවා පොඩි මිනිසුන්ට දෙන පොලියයි මහ ලොකු මිනිසුන්ට දෙන පොලියයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. එතකොට මේ ආණ්ඩුව බදු සමාව ගේනවා මේ තෝරාගත්ත කෝටිපතින්ට තමන්ගේ හොරසල්ලි ටික සාධාරණ කරන්න. මේ පුංචි මිනිසුන්ට අද ලයිට් බිල් ගෙවන්න බැරි, ණය ටික ගෙවන්න බැරි, ලීස් එක ගෙවන්න බැරි මිනිසුන්ට සහනයක් දෙන්නේ නැහැ. මම තවදුරටත් කියන්න මේ ආණ්ඩුව හැසිරෙන ආකාරය ඔප්පු කරන්න. ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්තරේ ඊයේ පෙරේදා දැන්වීමක් යනවා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඉස් ඔෆරින් බයි වන් ගෙට් වන් ෆ්‍රී ෆෝ ඉන්දියන් ට්‍රැවලර්ස්. ඉන්දියානු සංචාරකයන්ට එක ටිකට් එකක් ගත්තා නම් අනිත් ටිකට් එක නිකන් දෙනවලු ශ්‍රී ලංකන් එකේ. බංකලොත් වෙච්ච ශ්‍රී ලංකන් එයාලයින් එක. එතකොට ඉන්දියන් සංචාරකයන්ට එක ටිකට් එකක් නිකන් දෙනවා. හැබැයි ගිය වසරේ අපේ රට වෙනුවෙන් වැඩිම විදේශ විනිමය උපයන රට විරුවන් තමන්ගේ රස්සාවල් වලින් එළියට දැම්මම මැද පෙරදිග මහපාරේ වීදි ගානේ කන්න නැතුව පාරේ ඉඳගෙන රටට එන්න කෙඳිරි ගහගෙන ඉන්නකොට මේ ආණ්ඩුවට බැරි වුණා ඒගොල්ලන්ව මේ අපේ ගුවන් යානයක් යවලා ඒගොල්ලන්ව නොමිලේ ගේන්න. නොමිලේ එපා, සාමාන්‍ය ගාස්තුවට ගේන්න. මොකද්ද කරේ? ටිකට් ගාස්තුව 3 ගුණයකින් වැඩි කරලා තමයි මේ මිනිස්සුන්ව මේට ගෙවන්න කියලා ගෙන්නෙව්වේ. හැබැයි ඉන්දියන් සංචාරකයන්ට එක ටිකට් එකක් නිකන් දෙනවා කියලා කියනවා. මේක ලැජ්ජයි. තමුන්නාන්සලා කරන වැඩේ බලනකොට අද බදු සමාව දෙනවා කියන කෝටිපතින්ට. හැබැයි මේ මිනිස්සුන්ට මොකද්ද කරේ? තව එකක් මං කියන්නම්. අද මේ වෙනකොට ඇන්ටිජන් කිට් එක ඉන්දියාවේ ලංකා සල්ලි වලින් රුපියල් 547යි. ඒක ලංකා සල්ලි වලින් මේ 2500ට දෙන්නේ. මිනිසුන්ට කියනවා ඇන්ටිජන් තමන් කරගන්න කියලා. 5 ගුණයකින් මෙහෙ වැඩි කරලා. ඇයි ආණ්ඩුවට ඒ ගන්න දෙන්න බැරි? මේ වගේ ව්‍යාපාරිකයෝ කණ්ඩායමක් ඉන්නවා ඇන්ටිජන් වලින් හම්බ කරන පොඩි මිනිස්සු තමයි ඒවට ගෙවන්නේ. PCR එක ඉන්දියාවේ රුපියල් 2000යි. අද මෙහෙ PCR එක රුපියල් 6500යි. මිනිසුන්ට කියනවා PCR එක කරගන්න කියලා. එතකොට 3 ගුණයකින් වැඩි. ඒකත් සාක්කුවට දාගන්න. මේ වාගේ හොර විදියට හම්බ කරන අයට තමයි බදු සමාව දෙන්න මේ පනත දැන් ගේන්න කියලා අපට පැහැදිලිව ඔප්පු වෙනවා. මේක පුදුම
වැඩක්.
ගරු සභාපතිතුමනි, මම අවසන් කරන්නම්. ඒ නිසා අද ඉදිරිපත් කරන නීති සම්පාදන බදු සමාව මේක සීමිත පිරිසක් ඉලක්ක කරලා තියෙන්නේ. මේක මේ විදියට අසාර්ථක වෙනවා. මේක ගැඹුරෙන් විශ්ලේෂණය කරන් තිබ්බා. මේ ආර්ථිකය තුළ තියෙන ව්‍යූහාත්මක ප්‍රශ්නය ඔබතුමන්ලා බැලුවේ නැහැ. බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනේ. ඒකට වහාම ව්‍යූහාත්මක වෙනසක් කරලා IMF එකත් එක්ක කතා කරන් තිබ්බා. ඔබතුමන්ලා කියනවා අපි මේ රටේ ස්වෛරීත්වය පළුදු වෙන ආකාරයට කොහෙවත් ණය ගන්නේ නැහැ කියලා. හැබැයි මේ රටේ තියෙන දේපළ සුද්ධන්ට විකුණන්න ලෑස්ති කරනවා. බුරුතු පිටින්
විකුණනවා.
ඒ නිසා මම අවසන් වශයෙන් කියන්න කැමති, දැන් වෙනකොට ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ ඉතිහාසයේ සාමාන්‍යයෙන් අයවැයේ ආදායම ට වඩා වියදම වැඩි වෙනවා. නමුත් ඉතිහාසයේ පළවෙනි වතාවට ආදායමට වඩා අයවැය හිඟය මේ වසරේ වැඩි වෙලා තියෙනවා. ඔබතුමන්ලා එක ඉතිහාසගත වෙන දෙයක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශ්ව විශ්ව ගත්තම
Honorable Member please wind up.
හරි සභාපතිතුමනි මම එතනින් නවත්තනවා. අපි බලාපොරොත්තු වෙනවා මේකට හරියට උත්තරයක් දෙයි කියලා රජය විසින්.
Thank you.